ගලාතිවරුන් වෙත පාවුලුතුමා යැවූ හසුන ගලාති පළමුවන පරිච්ඡේදය. මිනිසුන් කෙරෙන්වත් මිනිසෙකු මගින්වත් නොව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් හා උන් වහන්සේ උත්ථානකොට වදාළ දෙවි පියාණන් වහන්සේගෙන් ප්‍රේරිතවරයෙකු වීමේ කැඳවීම ලත් පාවුලු නම් මම මෙසේ ලියා එවමි. මා සමග සිටින සියලු සහෝදරවරුද මමද ගලාතියේ සියලු ක්‍රිස්තියානි සභාවන්ට ආචාර කරමු. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේද ඔබට කරුණාව හා ශාන්තිය දෙන සේක්වා. ක්‍රිස්තුන් වහන්සේ අපගේ දෙවි පියාණන්ගේ කැමැත්ත ලෙස මේ නපුරු යුගයෙන් අප ගලවන පිණිස අපේ පව් උදෙසා සිය දිවි පිදූසේක. දෙවියන් වහන්සේට සදහටම මහිමය වේවා. ආමෙන්. මෙපමණ විගසින් ක්‍රිස්තුන් වහන්සේගේ දේව වරප්‍රසාදය කරනකොටගෙන ඔබ කැඳවා වදාළ තැනන් වහන්සේ අත්හැර ඔබ වෙනත් සුබ අස්නක් කරා යාම ගැන මට පුදුමයි. වෙන සුබ අස්නක් නම් නැත. ඒත් මා එසේ කියන්නේ ඔබ කලඹා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසාය. එහෙත් මා හෝ ස්වර්ගයෙන් දේව දූතෙක් හෝ වෙන කිසිවෙක් හෝ අප දේශනා කළ සුබ අස්නට පටහැනි සුබ අස්නක් දේශනා කළේ නම් ඔහුට සාප වේවා. අප පෙර කී ලෙසම දැන් මම නැවතත් කියමි. ඔබ පිළිගත් සුබ අස්නට පටහැනි සුබ අස්නක් ඔබට දේශනා කරන කෙනෙක් ඇත්නම් ඔහුට සාප වේවා. මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීමද නැතහොත් දෙවියන් වහන්සේ පැසසීමද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්නද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි. සහෝදරවරුනි, මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි. මම එය කිසි මිනිසෙකුගෙන් නොලැබුවෙමි. කිසි වෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්‍රිස්තුන් වහන්සේමය. මා ජුදෙව් භක්තිකයකුව සිටියදී කිසි අනුකම්පාවක් නැතිව දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කොට එය විනාශ කර දැමීමට වෑයම් කරමින් හැසුරුණු අන්දම ගැන ඔබ අසා ඇත. මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්‍රදායයන් කෙරෙහි උද්‍යෝගිමත්ව මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා ජුදෙව් ආගම මැනවින් පිළිපැද්දෙමි. එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මෞකුස පටන් මා වෙන්කොට තෝරාගෙන විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළසේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේවත් මට කලින් ප්‍රේරිතවරයන්ව සිටි අය හමුවන පිණිස ජෙරුසලමට ගියේවත් නැත. එසේ නොව මම වහාම අරාබියට ගොස් පසුව දමස්කයට පැමිණියෙමි. පේදුරු හමුවීමට මා ජෙරුසලමට ගියේ දෙවසකට පසුවය. ඔහු සමග 15 දිනක් ගත කෙලිමි. එහෙත් සමිධානන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි ප්‍රේරිතවරයෙකු නුදුටුවෙමි. මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි. පසුව මම සිරියාවේ හා සිලිසියාවේ පෙදෙස්වලට ගියමි. ජුදේ කිතුරු සබහ ඒ තාක් මා දැන හැඳින සිටියේ නැත. ඔවුන් දැන සිටියේ වරක් අපට පීඩා කළ තැනැත්තා තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ලම දැන් දේශනා කරන්නේ යන ප්‍රවෘත්තිය පමණකි. ඒ නිසා ඔහු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. ගලාති දෙවන පරිච්ඡේදය. අවුරුදු 14කට පසු මම බාර්නබ සමග තීතස්ත කැඳවාගෙන නැවත ජෙරුසලමට ගියමි. මා එසේ ගියේ මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුබ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගතව තැබීමි. එසේ කළේ මා පෙර කළ දැන් කරන සේවය නිෂ්ප්‍රභ නොවන පිණිසය. මාගේ සහකාර තීතස් ග්‍රීකයෙකු වුවද ඔහු චර්මච්ඡේදනය කිරීමට බල නොකරන ලදී. මේ ප්‍රශ්නය මතු වූයේ කිතුනු සහභාගිකම තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලන්න අප අතරට රිංගාගත් ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසාය. මොවුන් අප වහල් කර ගැනීමට තැත් කළ නමුත් සුබ අස්නේ සත්‍යතාව ඔබ උදෙසා පවිත්‍රව තබා ගන්නා පිණිස මොහොතක්වත් අපි ඔවුන්ට යටත් නොවීමු. ප්‍රධානීන් යයි සිතූ ඒ අයගෙන් අමුතු අදහසක් ලැබුණේ නැත. ඔවුන්ගේ වැදගත්කම ගැන මට කමක් නැත. දෙවියන් වහන්සේ කිසිම පුද්ගලයෙකුගේ තරාතිරම් නොබලන සේක. අනෙක් අතට චර්මච්ඡේදනය ලත් අයට සුබ අස්න දේශනා කිරීම පේදුරට භාර වූවාක් මෙන් චර්මච්ඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔවුහු පිළිගත්හ. චර්මච්ඡේදනය ලත් අයගේ ප්‍රේරිතයා වශයෙන් පේදුරු පත්කළ තැනන් වහන්සේම විජාතීන්ගේ ප්‍රේරිතයා ලෙස මා පත්කළ සේක. මේ සේවය මට භාරදුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ් පේදුරු සහ ජොහන් අතට අතදී බාර්නබස්ද මාද පංගුකාරකමට පිළිගෙන විජාතීන් වෙත අපද ජුදෙව්වන් වෙත ඔවුන්ද යා යුතුයයි තීරණය කළහ. ඔවුන් අපෙන් කළ එකම ඉල්ලීම නම් විලිඳුන් සීකරන ලෙසය. මා කරන්න ආශාවෙන් සිටියේත් එයමය. පේදුරු අන්තියෝකියට ආවිට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එලි පිටම ඔහුට විරුද්ධ වීමි. ඒ වරද නම් ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමග ආහාර වැළඳූ නමුත් ඔවුන් පැමිණියාට පසු චර්මච්ඡේදනවාදීන්ට භයව පසු බැස වෙන්ව සිටීමයි. ඔහු සමග අනෙක් ජුදෙව්වරුද චපල ලෙස ක්‍රියා කළහ. බාර්නබස් පවා ඔවුන්ගේ චපල කමින් මුලා විය. එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. ඔබ ජුදෙව්වරයෙකු වන නමුත් ජුදෙව්වරයෙකුසේ නොව විජාතිකයෙකුසේ ජීවත් වූ වෙහිය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන්සේ ජීවත් විය යුතුයයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේද? අපි විජාතික පෞකාරයෝ නොව උත්පත්තියෙන්ම ජුදෙව්වරුය. එහෙත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මිස ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් මනුෂ්‍යයෙකු දමිටු කරනු නොලබන බව අපි දනිමු. ඒ නිසා ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් දමිටු කරනු ලබන පිණිස ක්‍රිස්තුන් වහන්සේ අදහා ගතිමු. මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් දමිටු කරනු නොලබයි. ක්‍රිස්තුන් වහන්සේ මගින් දමිටුකම සොයන අපි විජාතීන් මෙන් පව් කරන්නන් හැටියට ගණන් ගැනෙමු නම් ක්‍රිස්තුන් වහන්සේ පාපයට අනුබල දෙන සේකැයි කිව හැකිද? කොහෙත්ම නැත. මා බිඳහෙලූ දේම මම නැවත ගොඩ නගන්නෙම් නම් මා ව්‍යවස්ථාව කඩ කරන්නෙකු බව මා අතින්ම ඔප්පු වේ. ඇරත් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස මම ව්‍යවස්ථාවට කීකරුවන අතර ව්‍යවස්ථාව මල දෙයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කෙලිමි. මම ක්‍රිස්තුන් වහන්සේ සමග කුරුසියෙහි ඇන ගසනු ලැබ සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ, ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ජීවත් වනසේක. තවද මා දැන් මාංශයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළ මා උදෙසා සිය දිවි දුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ප්‍රභ නොකරමි. මන්ද ව්‍යවස්ථාව මගින් දමිටු බව ඇති කරගත හැකිනම් ක්‍රිස්තුන් වහන්සේගේ මරණේ තේරුමක් නැත. ගලාති තුන්වන පරිච්ඡේදය. අඥාන ගලාතිවරුනි, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියෙහි ඇන ගසන ලද වග ඔබගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නමුත් ඔබ ඇස් බැන්දුමකින් මුලා කළෝ කවරහුද? ඔබෙන් මෙය පමණක් දැනගනු කැමැත්තෙමි. ඔබ ආත්මයාණන් වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරන කොටගෙනද? නැතහොත් සුබ අස්නේ පණිවුඩය පිළිගැනීමෙන්ද? ඇත්තටම ඔබ ඔය තරම් මෝඩද? ඔබ දේවාත්මානුභාවයෙන් පටන්ගෙන පිටස්තර චාරිත්‍රයකින් ගැලවීම ලබන්න සිතන්නහුද? ඔබට ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියේද? එසේ නොවිය හැකිය. දෙවියන් වහන්සේ ආත්මයාණන් එවා ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසාද නැත්නම් සුබ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසාද? ආබ්‍රහම් ගැන සිතන්න. ඔහු දෙවියන් වහන්සේ අදහා ගත්තේ ඒ ඇදහීම දමිටු බව හැටියට ගණන් ගන්නා ලදී. එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරන කොටගෙන විජාතීන් දමිටු බවට පත්කරන බව ශුද්ධ ලියවිල්ල කල් මත්තෙන් දැක
ඔබ තුළ සියලුම ජාතීහු ආශිර්වාද ලබන්නෝය
කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේය. මෙසේ ඇදහිල්ලෙහි පීටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමග ආශීර්වාද ලබති. අනෙක් අතට ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නෝ සාපේට යටත්ව සිටිති. එසේ වන්නේ
ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ලම නොකඩවා නොරකින සියලු දෙනාටම ශාපයක් ඇත.
ඊ ලියා තිබෙන බැවිනි. ව්‍යවස්ථාව කරන කොටගෙන කිසිවෙකු දමිටු බවට පත් කරනු නොලබන බව එයින් පැහැදිලිය. මන්ද ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවත් වන්නෝය. ව්‍යවස්ථාව ඇදහිල්ල පිට රඳා පවතින්නක් නොවේ. එහෙත් ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේය කියා ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත.
ගසක එල්ලනු ලබන සියල්ලෝ සාපලද්දෝය.
ඊ ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත්සේක. මෙසේ කෙලේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මගින් ආබ්‍රහම්ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබා ගන්නා පිණිසත්ය. සහෝදරවරුනි, මම එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් දක්වමි. යම් කෙනෙකුගේ ගිවිසුම් පත්‍රයක් ස්ථීර කරනු ලැබූ පසු වෙන කෙනෙකුට එය අවලංගු කරන්නවත් ඊට යමක් එකතු කරන්නවත් බැරිය. පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට. භව වචනාර්ථයෙන් වංශයන්තය නොකියා ඒක වචනාර්ථයෙන් නුඹේ වංශයටයයි උන් වහන්සේ වදාළසේක. වංශය යන්නෙන් අදහස් කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේය. මා කියන්නේ මෙයයි. දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට 430 අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්නවත් පොරොන්දු නිෂ්ප්‍රභ කරන්නවත් නොහැකිය. උරුමයක් හිමිවන්නේ ව්‍යවස්ථාවෙන් නම් එය පොරොන්දුවේ ප්‍රතිඵලයක් නොවේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ උරුමය දුන්නේ පොරොන්දුවක් අනුවය. එසේ නම් ව්‍යවස්ථාව කුමටද? එය දෙන ලද්දී පොරොන්දුව ලැබූ වංශය වූ ක්‍රිස්තුන් වහන්සේ එනතෙක් නීති විරෝධී ක්‍රියා මේ යයි පෙන්වා දෙන පිණිසය. තවද එය දෙන ලද්දේ මැදහත් කාර්යකු අතින් දේවදූතයන් විසිනි. එක් කෙනෙකු උදෙසා මැදහත් කාර්යෙක් වුවමනා නැත. දෙවියන් වහන්සේ එක් කෙනෙක්මය. එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? කොහෙත්ම නැත. මන්ද ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම් ඒ මගින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිනි. එහෙත් මුළු ලොවම පාපයෙහි සිරගත වී ඇතැයි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති බැවින් අදහන අයට පමණක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුලින් ඇදහිල්ල කරන කොටගෙන පොරොන්දුව ලබා ගත හැකිය. පැමිණෙන්ට තිබුණු ඇදහීම එලිදරව් වන තෙක් ඒ ඇදහීම පැමිණෙන්ට පෙර අපි හිර අඩස්සි වී ව්‍යවස්ථාව යටතේ රැකවල් කරනු ලැබුවෙමු. මෙසේ ව්‍යවස්ථාව වනාහි අප ඇදහිල්ල කරන කොටගෙන දමිටු බවට පත් කරනු ලබන පිණිස අප ක්‍රිස්තුන් වහන්සේ ළඟට පමුණුවන අපේ අනුශාසකයෙකු වැනිය. එහෙත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින් අපි තවත් අනුශාසකයෙකු යටතේ නොවෙමු. ඔබ සියල්ලෝම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඔබ අතරින් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයට බෞතිස්ම ස්නාපනය කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් සැරසී සිටිති. ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා ජුදෙව් ග්‍රීක භේදයවත් දාස නිර්දාස භේදයවත් ස්ත්‍රී පුරුෂ භේදයවත් නැත. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම් ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිතිව පොරොන්දුව ලෙස උරුමක් කාරයෝද වන්නහුය. ගලාති 4 පරිච්ඡේදය. මා අදහස් කරන්නේ මෙයයි. උරුමක් කාරයා සියල්ලටම හිමිකාරයා වන නමුත් ඔහු බාල වයස්කාරයෙකුව සිටින තාක් දාසයෙකුට වඩා වෙනසක් නැත. පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක් කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටි. එසේම අපිත් බාල වයස්කාරයන්ව සිටියදී විශ්වයේ දෙවි දේවතාවන්ට වහල්ව සිටියමු. එහෙත් කාලය සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපතලත් ව්‍යවස්ථාව යටතේ උපන් සිය පුත්‍රයාණන් එවා වදාළසේක. එසේ කළේ අප දරුකම ලබනුවස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිසය. තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස අබ්බා පියාණෙනි කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළසේක. මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම් දේව වරමින් උරුමක් කාරයෙකි. එසේ වුවද ඔබ ඒ කාලයේදී දෙවියන් වහන්සේ නොහැඳින සැබවින්ම දෙවිවරුන් නොවන අයට වහල්ව සිටියහුය. එහෙත් දැන් ඔබ දෙවියන් වහන්සේ පිළිගෙන තිබියදී නොහොත් දෙවියන් වහන්සේ ඔබ පිළිගෙන තිබියදී ඔබ ඒ දුර්වල නිෂ්පල දෙවි දේවතාවුන්ට වහල් වීමේ ආශාවෙන් නැවත ඔවුන් දෙසට හැරෙන්නේ කෙසේද? ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහුය. සමහර විට ඔබ උදෙසා මා දරූ වෙහෙස නිෂ්පල වී දැයි ඔබ ගැන මට බියක් ඇත. සහෝදරවරුනි, මා ඔබෙන් උදක්ම ඉල්ලන්නේ ඔබත් මා හා සමාන වන්නට කියාය. වරක් මමත් ඔබ හා සමානව සිටියෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත. මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහුය. එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුවද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත් මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන්ද, එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේම මෙන්ද ඔබ මා පිළිගත්තහුය. එසේ නම් ඔබට තිබුණු ඒ ප්‍රීතිය දැන් කොයිද? ඔබගේ ඇස් උගුලා මට දෙන තරමට වුවද ඔබ සූදානම්ව සිටි බව සහතික ලෙස කිව හැකිය. දැන් මා ඇත්ත කතා කරන නිසාම මම ඔබට සතුරෙක් වී සිටින්ද? මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත් කමක් දක්වන නමුත් එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම් ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීමයි. යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනා ගැනීම මා ඔබ සමග සිටින විට පමණක් නොව කොයි වේලේත් හොඳ දෙයකි. මාගේ දරුවෙනි, ඔබ තුල ක්‍රිස්තු ගතිගුණ හැඩ ගැසෙන තුරු ඔබ උදෙසා නැවතත් මම ප්‍රසව වේදනා විඳිමි. ඒ නිසා හැකිනම් ඔබ සමග සිට වෙන පිළිවෙලකට ඔබට කතා කරන්න කැමැත්තෙමි. මන්ද ඔබ ගැන මාගේ සිත වියවුල් වී තිබේ. ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද්ද? මේ දේ මට කියන්න. ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව එහි කියා ඇත. එක් දරුවෙක් වහල් ස්ත්‍රියගෙනි, අනික් දරුවා නිවහල් ස්ත්‍රියගෙනි. වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙසද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුවද උපන්නෝය. මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුමය ඒ හාගරය. සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද ඈත් තමාගේ දරුවන් සමග දාස කමෙහි සිටින්නීය. එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලමයි. ඒ අපගේ මාතාවය ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත.
දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය ප්‍රීතිවන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය ප්‍රීතියෙන් මොර දෙන්න. මන්ද පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝය.
සහෝදරේනි, ඔබ ඊසාක් ලෙස පොරොන්දුවේ දරුවෝය. එහෙත් ස්වාභාවික ලෙස උපන් තැනැත්තා ආත්මයානන් කරන කොටගෙන උපන් තැනැත්තාට ඒ කාලයේදී පීඩා කළ ලෙස දැනුත් පීඩා කරනු ලැබේ. එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි කුමක් කියා ඇද්ද?
වහල් ස්ත්‍රිය හා ඇගේ දරුවා පන්නා දමන්න. මන්ද නිවහල් ස්ත්‍රියගේ පුත්‍රයාට වහල් ස්ත්‍රියගේ පුත්‍රයා සමග උරුමය නොලැබෙන්නේය
යනුයි. එබැවින් සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව නිවහල් ස්ත්‍රීයකගේ දරුවෝ වෙමු. ගලාතේ පස්වන පරිච්ඡේදය. ක්‍රිස්තුන් වහන්සේ අප මුදා ගත්තේ නිදහස්කම ඇතිව සිටීමටය. එබැවින් දාසකම නමැති විය ගහකට නැවත යටත් නොවී ස්ථීරව සිටින්න. ඔබ චර්මච්ඡේදනය ලබන්නහු නම් ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි. එසේය, චර්මච්ඡේදනය ලබන සැම දෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට බැඳී සිටින බව නැවතත් මම සහතික කොට කියමි. ව්‍යවස්ථාව මගින් දමිටු බවට පත්වෙන්න සොයන ඔබ ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් කරන ලද්දහුය. ඔබ දේව වරප්‍රසාදය නැති කරගෙන සිටින්නහුය. මන්ද අපි ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන ඇදහිල්ලෙන් දමිටු කරනු ලැබීමේ බලාපොරොත්තුව ගැන පුල පුලා බලා සිටිමු. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරන කොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස චර්මච්ඡේදනයෙන්වත් අචර්මච්ඡේදනයෙන්වත් ප්‍රයෝජනයක් නැත. ඔබ මැනවින් ඉදිරියට දිව්ව විය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙලේ කවරෙක්ද? ඔබට බාධා කෙලේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ.
මුහුන් ටිකකින් මුළු පිටිපිඩ පිපේ.
ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත් ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත. සහෝදරවරුනි, චර්මච්ඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම් කුමක් නිසා තවම පීඩා කරනු ලබම්ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ. මේ චර්මච්ඡේදනවාදී ව්‍යවුල්කාරයන් සම්පූර්ණ ඡේදනයකින් නපුන්සකයන් වීම වඩා හොඳය. සහෝදරවරුනි, ඔබ නිදහස් කමට කැඳවනු ලැබුවහුය. ඔබගේ ඒ නිදහස මානසික තෘෂ්ණා සඳහා වැය නොකොට ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. මන්ද ඔබට මෙන් ඔබේ අසල් වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පින්දනය වෙයි. එහෙත් ඔබ එකිනෙකා උණුනුන් කුලල් කාගන්නහු නම් ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න. ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. එවිට ඔබ මානසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත. මන්ද මානසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධය. ආත්මයාණන් වහන්සේද මානසික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා ඔබ කැමැති දේ ඔබට කළ නොහැකිය. එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මග පෙන්වනු ලබන්නහු නම් ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය. මානසික තෘෂ්ණාවල ඵල විපාක පැහැදිලිය. එනම් කාම මිත්‍යාචාරය, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, කොඩි වින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යසස්කාමය, පක්ෂභේද, ආරවුල්, වෛරය, බීමත්කම, සුරා ධූර්ත උත්සව හා එවැනි තවත් දේය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යෙහි උරුම නොලැබෙන බව මම පෙරකී ලෙසම දැනුත් කියමි. එහෙත් ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන ඇතිවන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මුරුදුකම හා ආත්ම දමනය යන මේවාය. මේවා ගැන නීති රීති නැත. ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග ක්ලේශ සහිත මානසික ජීවිතය කුරුසියෙහි ඇන ගසා ඇත. අපි ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ජීවත් වෙමු නම් ආත්මයන්න් වහන්සේගෙන් මඟ පෙන්වීම ලබමු. නිෂ්පල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු. ගලාති 6 පරිච්ඡේදය. සහෝදරයනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුනොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මුර්දුකමින් ඔහු යහමගට හරවා ගත යුතුය. ඔබද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න. එකිනෙකාගේ බර උසුලා එසේ ක්‍රිස්තුන් වහන්සේගේ ආඥාව පිළිපදින්න. කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම් ඔහු තමාම රවටා ගනි. එකිනෙකා තම තමාගේ කල් ක්‍රියාව තමා විසින්ම සෝදිසි කර බැලිය යුතුය. එය යහපත් නම් එය තමාම අත්කරගත් දෙයක් බැවින් අනුන්ගේ කල් ක්‍රියාවට සමාන නොකොට තමාටම ඒ ගැන පාරට්ටු විය හැකිය. තමා විසින්ම ඉසිලිය යුතු බරක් හැම මිනිස්සෙකුටම ඇත. ධර්ම වාක්‍ය ඉගෙන ගන්නා උගන්වන්නාට තමා සතු සියලු යහපත් දේන් සංග්‍රහ කෙරේවා. මුලා නොවෙන්න. කිසි වෙකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැකිය. මන්ද මිනිසෙක් තමා වපුරන දෙයම කපාගන්නේ. කෙලෙස් මල නමැති කෙතෙහි වපුරන්නා කෙලෙස් මලින් ජරාවට පත්වන මරණය නමැති අස්වැන්න නෙලා ගන්නේ. ආත්මයානන් නමැති කෙතෙහි වපුරන්නා ආත්මයානන්ගෙන් සදාතන ජීවනය නමැති අස්වැන්න නෙලා ගන්නේ. ඉනිසා යහපත කිරීමට මැලි නොවෙමු. මන්ද මන්දෝත්සාහී නොවොත් අපි යථා කාලයේදී අස්වැන්න නෙලා ගන්නෙමු. එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ටම ප්‍රධාන කොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට යහපත්කම් කරමු. කොපමණ ලොකු අකුරුවලින් මාගේම අතින් ඔබට ලියා ඇද්ද කියා බලන්න. මානසික ලකුණක් අනුව තම උතුම්කම පෙන්වීමට කැමැති අය චර්මච්ඡේදනය ලබන්න ඔබට බල කරති. එසේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය නිසා ඇතිවන පීඩාවලින් වලකින පිණිස පමණක්ය. චර්මච්ඡේදනය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපිළිපදිති. එහෙත් ඔබ චර්මච්ඡේදනය කරවීමට ඔවුන් අදහස් කරන්නේ ඒ ගැන ඔවුන් පාරට්ටු කරගන්නා පිණිසය. එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද කුරුසිය කරන කොටගෙන ලෝකය ගැන මාගේ ආශාවද මා ගැන ලෝකයාගේ ආශාවද මැරුණා හා සමානය. චර්මච්ඡේදනයවත් අචර්මච්ඡේදනයවත් වැදගත් නැත. වැදගත් දෙය නම් අලුත් මැවිල්ලක් වීමය. යම් පමණ දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නෝද ඒ හැමට සාම දානයත් දයාවත් වේවා. දෙවියන් වහන්සේගේ මුළු සෙනගටත් එසේම වේවා. මින් මතු කිසිවෙක් මට කරදර නොකිරේවා. මන්ද මම මාගේ ශරීරයේ ජේසුස් වහන්සේගේ නිවරණ දරමි. සහෝදරේනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමග වේවා. ආමේන්.